හැබැයි මුලින්ම මතක් කරනවා එක දෙයක් මම කියන්න හදන මේ ධර්මය කියලා දෙන්න හදන ටික අතිශයම ගැඹුරුයි. සෙලවෙච්ච මනසකින් විසිරිච්ච මනසකින් මේ ටික අහුවට තේරුමක් නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුන වෙලාවේදී භාගතුන් වහන්සේට හිතුණලු මෙන්න මෙහෙම පරිවිතර්කයක් පහළ වුණා හිතුණා. මම මේ අවබෝධ කරගත් ධර්මය අතිශය ගැඹුරුයි හරි සියුම්. මේ කාමයේ වළඳන ලෝකයට කාමයේ තුල ජීවත් වෙන ලෝකයට මම මේ අවබෝධ කරගත් ධර්මය කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බැ. නිකම් මට වෙහෙසක් විතරයි වෙන්නේ. ඒ නිසා මම බන නොකියන්නේ නම් මැනවි කියලා අදහසක් හිතුණා. ඒ පාර මහා බ්‍රහ්මයා මේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කේ හඳුනාගත්තා. යම් බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා නොකළොත් ඒ කල්පයම නැසෙනවා. ඒ ලෝක ධාතුවම විනාශ වෙනවා. ඊට පස්සේ බලවත් පුරුෂයෙක් හකුලකු අත දික් කරන්නේද දික් කළා අත හකුලන්නේද ඉබඳු වේගයෙන් භාගතුන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා දකුණ දන මඩල බිම තබාගෙන භාගතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරන්න මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා. ඒ වෙලාවේදී බුදු ඇසින් ලෝකය බැලුව බලනකොට අල්ප රජස් ඇති මහා රජස් ඇති පුරුෂය ඇති බව දැක්කා. මගේ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැක්කා. හැමෝටම පුළුවන් කියලා දැක්කේ නැහැ. අවබෝධ කරගන්න පුළුවන් අය වෙනුවෙන් මම ධර්මයේ දේශනා කරනවා. මම දහම් බෙරේ වයනවා. සැදැහැ ඇත්තෝ කන් යොමත්වා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්තේ. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ අද මම මේ පෙන්වන්න හදන්නේත් ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ඒ ධර්මයේම විපරිත නොකොට පෙළදහමට අනුව ඒ අර්ථයමයි. ඒක ගැඹුරු. අපි මෝඩයි, මෝඩ නිසායි සසර ආවේ. මෝඩ අපේ මනසට ගැළපෙන තේරෙන මට්ටමේ වචන මෝඩකව මතක තබා ගන්න. අපිට පහසුවෙන් තේරෙනව නම් ඒක මෝඩ දර්ශනයක්. එහෙනම් ඇත්තටම අපේ මෝඩකම දුරු වෙන ධර්මයක් අපිට දුරින් තියෙන්න වෙන්නේ. අපිට ඉබිලා බලන ප්‍රමාණය එකක් වෙන්නම වෙනවා. එහෙම ඉන්න මට්ටම අතහැරලා ඉබිලා බලන්න පුළුවන් ප්‍රමාණය දර්ශනයක් නම් තමයි මේක නිවැරදි කියලා තේරුම් ගන්න වෙන්නේ අපිට. අපිට ඒ බන තේරුනේ නැහැ කියලා අතහැරීම නෙමෙයි තියෙන්නේ. මොකද නොතේරුනේ මොකද? අපි මෝඩ නම් අපිට තේරුණා නම් තේරෙන මට්ටම මෝඩ. අපිට තේරෙන මට්ටමේ දර්ශනේ මෝඩයි. එහෙනම් ඒක තේරුන්නේ නැහැ කියන්නේ අපිට පොඩ්ඩක් ගැඹුර බලන්න මට්ටමක තියෙන්නේ. එහෙම නේද? ඒ නිසා මේ දර්ශනය මේ පින්නන තහම ඉතාමත් සියුම් අර්ථයක් තියෙන්නේ. ඒ නිසා බොහොම හොඳ උමනාවකින් අහන්න ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ප්‍රශ්නයක් ඇති වුණා. ඇතිවෙල තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා, එවත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. මොකද්ද මේ දර්ශන විසුද්ධිය කියලා කියන්නේ? දර්ශන විසුද්ධිය කියන්නේ දැකීම පිරිසිදු වීම. නැත්තම් සම්මාදිට්ඨි දැකීම නිවැරදි. නිවැරදි දැකීම වෙනවද? සම්මාදිට්ඨිය වෙනවද? තව පැත්තකින් දිට්ඨි සම්පන්නයෙක් වෙනවද? තව පැත්තකින් සෝවාන් පුද්ගලයෙක් වෙනවද කියන ප්‍රශ්නේ ඇහුවේ. කොපමණකින් මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය වෙනවද කියලා. ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ පෙන්නනවා ස්පර්ශායතන හයත්, ස්පර්ශායතන හයේ ඇතිවීමත් නැතිවීමත් කෙනෙක් දන්නව නම් දකින්ව නම් මෙපමණකින්ම දර්ශන විසුද්ධි කියලා උත්තරයක් දුන්නා. ඒ අනිත් භික්ෂුන් වහන්සේගේ උත්තරේ මේ භික්ෂුව සතුටුනේ නැහැ, මේ ස්වාමීන් වහන්සේ සතුටුනේ නැහැ. තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා හුවෙත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් දන්නේ නම් දකින්නේ නම් මෙපමණකින් දර්ශන විසුද්ධි කියලා සෝවාන් කියලා. ඒ උත්තරේට සතුටු වෙන්නේ නැහැ. තවස් ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහන වැවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? ඒ ස්වාමීන් වහන්සේ පෙන්වෝ යම් වෙලාවක සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දකින්නේ නම් මෙපමණකින් දර්ශන විසුද්ධි කියලා. ඒ උත්තරෙන් සතුටුනේත් නැහැ. සතුට වෙලා තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුව මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? ඒ දිනාවේදී ඒ ස්වාමීන් වහන්සේ පෙන්වුවා සමුදියේ ස්වභාව කොට තියම් ධර්මයක් වෙනං ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් කියලා දැක්කොත් යං කිංචි සමුදියේ ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම කියලා දැක්කොත් දර්ශන විසුද්ධිය වෙනවා. ඒකට සතුටුුනෙත් නෑ. සතුටු නොවි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් ඇති වුණා, මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. මම එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනකොට ඒ ආයස්මතුමට මෙහෙම පෙන්වුවා, මෙහෙම කිව්වා. අනික් කෙනා ගාවට ගියාම එයා මෙහෙම කිව්වා, අනික් කෙනා ගාවට ගියාම මෙහෙම කිව්වා, අනික් කෙනා ගාවට මෙහෙම ගියාම මෙහෙම කිව්වා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ සැබෑවටම කොපමණකින් දර්ශන විසුද්ධිය වෙනවද කියලා මේ කාරණාව කිව්වහම බුදුරජාණන් වහන්සේ නෑ මේ කාගේ භාසිතද හරි කියලා ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ උපමාවක් දේශනා කළා. මේ සූත්‍රයේ නම කිංසුකෝපම සූත්‍රය. කිංසුක කියලා කියන්නේ කෑල ගහට නමක්. කෑල ගහකට උපමා කළා භාග්‍යවතුන් වහන්සේ. උපමාවකින් මේ භික්ෂුවට අර්ථය පෙන්වුවා. කෑල ගහක් දැකලා නැති මිනිස්සේ කෑල ගහ කියන එක කවදාවත් දැකලා නැති මිනිස්සෙකුට ඕන වුණා කෑල ගහ මොන වගේද කියලා දැනගන්න. කෑල ගහක් දැනගන දන්නවා කෑල ගහක් දැකලා තියෙනවා කියන මිනිස්සෙක්ව ගෙන්නලා ඇහුවා, පුරුෂේ කෑල ගහ කියන්නේ මොකක් වගේ එකක්ද කියලා. මේ මිනිස්සයා කියනවා කෑල ගහ කියන්නේ දාගිය කණුවක් වගේ කියලා. ඒ කියන්නේ දා පිච්චිලා පිච්චිච්ච අඟුරු වගේ අඟුරු වෙච්ච කළු පාට කණුවක් වගේ එකක් කෑල ගහ කියලා. එයා දුන්න උත්තරෙන් සතුටුුනේ නෑ මෙයා. කෑල ගහ දැකලා තියෙනවා කියන තව පුද්ගලයෙක් ගෙන්නවා. ගෙන්නලා ඇහුව කෑල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා. ලේවන් පහට පාට මස් වැදල්ලක් වගේ එකකටයි කෑල කියලා කෑල ගහ කියන්නේ කියලා මෙයා උත්තර දුන්නා. ඒ වචනෙන් සතුටු වෙන්නේ නැහැ. කෑල ගහ දැකලා තිනු තව පුද්ගලෙක් ගෙන්නවා. ගෙන්නල කෑල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා අහුවා. පැසුණු කරල් ඇති ගැලවිච්ච පොතු ඇති මහරි ගහක් වගේ එකක් කෑල ගහ කියන්නේ කියලා උත්තර දුන්නා. ඒකෙන් සතුටුුනේ නැහැ. කෑල ගහ දැකලා තියෙනවා කියන තව පුද්ගලෙක් ගෙන්නවා. පුරුෂේ කෑල ගහ මොන වගේද කියලා ඇහුවා. අතුපතර විහිදී ගිය ඝනට වැටුණු මහ විශාල නුග වෘක්ෂයක් වගේ ගහකුයි කෑල ගහ කියන්නේ කිව්වා. එයි මේ හතර දිනක් උත්තර හතර. අන්තිමට උනේ තම තමන් කෑල ගහ දැක්ක දැනගත්ත විදිහට කිව්වා මිසක කවුරුත් බොරු කිව්වේ නැහැ. කැලෑව කපලා නවදලි හේනක් කරනකොට ගස් කොළන් අතුවිති කපලා නවදලි හේනක් කරනකොට ওই හේනකත් කෑල ගහක් තිබිලා තියෙනවා. කෑල ගහේ අතුත් කපල ඔක්කොම කළ ගිනි දැම්මහම ඔක්කොම පිච්චිලා ගියා. දැන් දණ්ඩකෝගේ කළු පාටට තියෙන මුල් ටික විතරයි පණ තියෙන්නේ. ඒ වෙලාවේ හේනේ ඇවිදින මිනිස්සෙක් මේ ගහ මොකද්ද පිච්චි කියලා අහනකොට ඕක කෑල ගහක් කියලා කිව්වා. දැන් මෙයා කෑල ගහගෙන දරගෙන හිටියේ කෑල ගහ කියන්නේ කළු පාට පිච්චිලා ගිය කණුවක් වගේ කිව්වා. එයා දැක්කෝ කෑල ගහ දැක්ක විදිහට එයා කිව්වා. ටිකක් කල් යනකොට වැස්ස වැහැලා මුල්ලුලින් උජලයේ උජාසාරය අරගෙන ගහ දලු දාලා හැදෙනකොට නා දලු පාටට පොත්තත් රතු පාට ලියනකොට දලුත් දානකොට ඒ කාලේ මේ හේනේ විදිහට මිනිස්සෙක් මේ ගහ මොකද්ද කියලා හොම ඔබ කෑල කිව්වා. එයා කිව්වා කෑල ගහ කියන්නේ හරියට රතුපාට මස් වැදල්ලක් වගේ කියලා. එයා දැකපු විදිහට එයා කිව්වා. ඉතින් ටිකක් කල මේ ගහ ලොකු වෙලා කරල් හැදිලා ගහ මෝරමින් පොතු එන කාලෙදි පොතු ගැලවිගෙන එන කාලෙදි කෙනෙක් දැක්කා මේ ගහ මොන වගේද? මේ ගහ මොකද්ද? කෑල ගහක් කිව්වා. එයා දැකපු විදිහට එයා කිව්වා. පව් කාලෙදි අවුරුදු ගානක් හිල වැඩිච්ච ගහක් දැන් මේ ගහ මොකද්ද? මේක කෑල ගහක් කිව්වා. එයා ඒ විදිහට කිව්වා. කෙනා කෙනා දකින පරිදි දැක්ක පරිදි තමන්ට තේ දැනගත්ත පරිදි එයා කිව්වා මිසක එක්කෙනෙක්වත් බොරු කිව්වේ නැහැ. ඒ වගේ දර්ශන විසුද්ධිය කෙනා කෙනා දන්න පරිදි දැක්ක පරිදි දර්ශන විසුද්ධිය මේකයි කියලා කිව්ව එක්කෙනෙක්වත් බොරු කිව්වේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවෙන් කිව්වා. අරගොල්ල කියපු එක හරි කෙනා කෙනා හැබැයි දැක්ක විදිහටයි කිව්වේ කියලා. ඔය කොතනකින් දර්ශන විසුද්ධියට පත් වුණා? දර්ශන විසුද්ධියට පත් වෙන්නත් පත්විච්ච දර්ශන විසුද්ධිය වඩන්නත් තියෙන තැන උපමා කළ උපමේයකින් බුදුරජාන් වහන්සේ අර්ථය පෙන්වනවා. ඔය කැල ගහ උපමා කළා වාට එක එක භික්ෂුන් වහන්සේලා මේ විදියට දර්ශන සුද්ධිය ගැන කිව්වේ මේකයි කියලා කියලා උපමාවක් කියන මහණ එක්තරා රජෙකුට පසල් දනව්වක් තිබුණා. ප්‍රාන්ත ප්‍රදේශයක නගරයක් තිබුණා. ඔය නගරේ වටේට ප්‍රාකාරයක් තියෙනවා. පවුරු අට්ටාල දියාගල් සහිත ආරක්ෂා සහිත වටපිටාවක් ඇති තාප්පයක් ප්‍රාකාරයක් තියෙනවා. නගරෙට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. ඒකේ දොරටු හයක් තියෙනවා. ওই දොරටු හයෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් ඇතුල් වෙන්න බෑ. මේ නගරේ මැද්දේ හතරමං හන්දියක හදපු ග්‍රහයක තමයි රජුරෝ ඉන්නේ, නගර හිමියා ඉන්නේ. ඔය දොරටු හයේ තියෙනවා දක්ෂ ව්‍යක්ත පඬිත දන්නා හඳුනනා ඇතුල් කරන්න, නොදන්නා නොහඳුනනා අය ඇතුළට නොගන්න දොරටු පාලේ. දොරටු පාලේක් ඉන්නවා. උතුරු දිසාවේ ඉඳලා ශීඝ්‍ර දූත යුවලක් වේගවත් ගමන් ඇති පණිවිඩකරුවෝ දෙන්නේ උතුරු දිසාවේ ඉඳන් එනවා. ඇවිල්ලා දොරටුපාලයෙන් අහනවා මේ නගර හිමියා කොයිද කියලා. මේ රජේ රජුරෝ කොහෙද කියලා. ඊට පස්සේ කියන මැද සිවුමන්සලේ ඉන්නේ කියලා. මේ ශීඝ්‍ර දූත යුවල පණිවිඩකරුවෝ දෙන්න ඌපරිදි වචනේ නගර හිමියට පවරලා දීලා ආමගේම යනවා. බොරුවක් කියන්නේ නැතුව, බොරුවක් කරන්නේ නැතුව ගෙනාපු පණිවිඩයේ ඒ ආකාරයෙන්ම පවරලා දීලා තියෙන විදිහටම පණිවිඩය පවරලා දීලා සැබෑ විදිහටම පණිවිඩය පවරලා දීලා ආමගේම ආපහු යනවා. මෙන්න මේ උපමාව කළා බුදුරජාණන් වහන්සේ උපමේය පෙන්නනවා. මහණෙනි නගරය කියලා කියන්නේ මෞපියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කනබුන ආහාරයෙන් පෝෂණය වෙන අපේ ශරීරයට නම. දොරටු හයක් ඇති ප්‍රාකාර කියලා කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඔය දොරටු හයෙන් මිසක වෙන කිසිම තැනකින් පණිවිඩයක් ඇතුළට ගන්න බෑ, කෙනෙකුට එන්න බෑ. වෙන කිසිම තැනක් නෑ කියන එක පෙන්වන්නයි ආරක්ෂිත දියාගල් ඇති අට්ටාල ඇති පවුරු පදනං ඇති තාප්පයක් කියලා කිව්වේ මේ දොරටු වලින් ඇරෙන්න වෙන තැනකින් එන්න බෑ කියන එක අර්ථ දක්වන්නයි. දක්ෂ ව්‍යක්ත පඬිත දොරටු පහලවක් කියලා කිවි සිහියට තව නම. නගරේ මැද සිව්මන්සල කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට නම. සිව්මන්සලේ නගරේ හිමියා කියලා කිව්වේ විඥාණයට නම. ශීඝ්‍ර දූතයෝ වල වේගවත් ගමන් ඇති පණිවිඩකරුවෝ දෙන්න කියලා කිව්වේ සමත විදර්ශනාවට නම. ඌ පරිදි වචනය පවර්ලා දෙනවා කියලා කිව්වේ නිවනට නම. ආමගෙම ආපහු යනවා කියලා කිව්වේ ආරෂ්ඨාංග මාර්ගයට නම කියලා අර උපමාවේ උපමෙය පෙන්නනවා. පින්වතුනි, මෙන්න මේ ටික දැන් බලමු. මේ කවුරුවක් ගැන නෙමෙයි මේ උපමාවෙන් කියන්නේ, කෙනා කෙනාගේ අපේ ජීවිතය ගැන. දොරටු හයක් ඇති තාප්පේ වගේ තමයි අපේ මේ ශරීරය. දොරටු ටික තමයි මොකද්ද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය. හරි. දැන් මේ දොරටු ටිකින් ඇතුලේ නගර මැද්දේ නගර හිමියා ඉන්නේ. කිව්වේ පට ව්‍යාපෝතේ දිවාය කියන සතර මහා ධාතු ඇසුරු කරගෙන මේ මනෝ විඥානේ පවතින්නේ, සිත පවතින්නේ, විඥානේ පවතින්නේ. දැන් අද තියෙන தত্ত্বය අපි ඉස්සෙල්ලා බලමුකෝ. අපි මේ නගර හිමියා සිව්මන්සලේ ඉන්නේ. හැබැයි අපි මේ දොරටුව ගාව තබලා තියෙන දොරටු පාලයා අද දවසේදී අව්‍යක්ත නුවණ නැති අසීය නැමැති දොරටු පාලයෙක් තමයි අපි අද මේ දොරටු හය තියලා තියෙන්නේ. එතකොට මේ දොරටු හය හරහා අද පණවිඩ ගෙනත් දෙන්නේ අපිට අවිජ්ජා භව තණ්හා කියන පණවිඩ කරුව දෙන්න. අසිහිය කියන දොරටු පාලයා හරහා නගර හිමියට පවර්ලා දෙන්නේ ඌදයක් නෙමෙයි නූදයක්. ඇස් ඉදිරිපිටට පැමිණෙන්නේ මේ දොරටුව ඉදිරිපිටට දොරටුවෙන් එහා තියෙන දේ අනාත්ම දෙයක්, ආත්ම වූ කෙනෙක් ඉන්නවා කියන පණිවිඩේ මේ අව්‍යක්ත දොරටු පාලයාර නගර හිමියට පවර්ලා තියෙන්නේ. අපි දැනගන්න ඇස් ඉදිරිපිටට එන දේ අරඹය දැනගන්න මින්ම දැනගල අවසන් වෙන මට්ටමටයි නගර හිමියට වචන පවරලා දෙනවා කියලා කියන්නේ. නගර හිමියා කියේ විඥාණය අපිට දැනුමක් ඇති වුණාම නගර හිමියට පහඳේ පවරලා දුන්නා. ඇස් ඉදිරිපිටට එන රූපය සත්වේ පුද්ගලෙක් ඉන්නවා කියන පණිවිඩය නෙමෙයි අපි පවරලා දෙන්නේ. එතකොට දැන් අද මේ සඳහා උදව් කරන්නේ දක්ෂ ව්‍යක්ත පඬිත දොරටු පාලයෙක් නෙමෙයි, අදක්ෂ අව්‍යක්ත දොරටු පාලයෙක්. මෙයා ඇතුළට ගත යුතු අය දන්නේ නැහැ, බැහැර කළ යුතු අය දන්නේ නැහැ. මෙබඳු පණිවිඩකරුව ඇතුළට ගන්න නගර හිමියට මේ පණිවිඩය දී ගන්න සුදුසු නැහැ කියලා මෙයා දන්නේ නැහැ. ඕන කෙනෙකුට එන්න දෙනවා නගර හිමියා ගාවට. මේ ඕනම කෙනෙකුට පණිවිඩය අරගෙන යන්න පුළුවන්. හැබැයි බොරු පණිවිඩ අරගෙන යන කට්ටියට තමයි වැඩිපුර ඉඩ දෙන්නේ. මේ අව්‍යක්ත දොරටු පාලයා අසීය නැමැති දොරටු පාලයා හරහා එක දොරටුවක් තමයි ඇස කියන එක, ඒ දොරටුව ගාවින් අවිද්‍යා භව තණ්හා කියන මේ දූතයවල එනවා. අව්‍යක්ත දොරටුපාලයාගෙන් අහල නගර හිමියට පවරලා දෙනවා, මොකද සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා. ආත්මයි. ඊට පස්සේ ඊගාවට පවරලා දෙනවා, මෙයා කොහොමද එහෙන් බලන්න, ලස්සන උයන් තියෙනවා, වතු තියෙනවා, මගුල් ගෙවල් තියෙනවා, කාර් තියෙනවා, ලස්සන ගොඩනැගිලි තියෙනවා, සෙල්ලම් බොඩු තියෙනවා, ලස්සන ලෝකවල් තියෙනවා කියලා. දැන් ඔය වගේ විස්තර අහවල් දිවයිනේ, හරි ලස්සන චිත්‍රපටි පෙන්නනවා, හොඳ සංගීත සංදර්ශන තියෙනවා, හොඳ නාට්‍ය තියෙනවා, හරි ලස්සන මුහුතුරු අතරපු ගොඩනැගිලි තියෙනවා, පුදුමාකාර වාහන තියෙනවා කියලා ඔය වගේ විස්තර ටිකුත් යන්න හිතෙනවා නේද? ඕගොල්ලන්ට මේ ඇහෙට එපිටින් තියෙන ලෝකී ඇති දුක්ඛදායක සැබෑ ස්වභාවය නෙමෙයි පෙන්වන්නේ නගර හිමියට. ආපහු රූප හොයාගෙන දුවන්න හිතෙන, බලන්න හිතෙන ලස්සන විස්තර ටිකක් තමයි පෙන්වන්නේ. දුක් දේ සැප හැටියට තමයි මෙයා පවර්ලා තියෙන්නේ. එහෙම නෙමෙයිද අද දවසේදී නගර හිමියට එන්න පණවිට? ඊට පස්සේ මේ දොරටුලින් එහා පැත්තේ ලෝකේ අනිත්‍ය වෙනස් වෙන විපරිණාම වෙන ධර්මතාවයක් තියෙනවා කියලා නෙමෙයි පනවන්නේ පෙන්වන්නේ. බලන්න ඉස්සෙල්ලා තියෙනවා, තියෙන දෙයක්මයි පෙනෙන්නේ, පෙනුණු දේවල් තියෙනවා කියන පණිවිඩයයි ඕගලන්ට නගර හිමියට ලබා දෙන්නේ. ඕගොල්ලෝ යන්න ඉස්සෙල්ලා බලන්න ඕන දේවල් තියෙනවා ඕගලන්ට, තියෙන දෙයක්මයි ඕගොල්ලෝ දකින්නේ. දැකපු දේවල් ඕගලන්ට තියෙනවා, ඕගලන්ට අනිත්‍ය පෙනෙන්නේ නැහැ, ඕගලන්ට නිත්‍ය දෙයක් හම්බ වෙන්නේ. බලන දේවල් නිත්‍යයි කියන පණිවිඩයයි මේ නගර හිමියට දෙන්නේ. ඒ වගේම සුභයි කියන පණිවිඩයයි දෙන්නේ. ඌ පරිදි නෙවේ නෝ පරිදි පණිවිඩය දෙන්නේ. මොකටද මෙහෙම පණිවිඩය දෙන්නේ? හතුරුකමට නගර හිමියව මේ සිව්මන්සලින් එළියට ඇදලා ගන්න. නගර හිමියා ඉන්නේ මේ දොරටුලින් ඇතුලේ, නගරේ ඇතුලේ තියෙන සිව්මන්සලේ. ඒ දොරටුවට එහා පැත්තේ තියෙන නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන විස්තර ටික කිය කිය පවර්ලා දෙන්නේ මොකටද? මේ නගර හිමියාගේ හතුරු නගර හිමියාව එළියට දාලා හතුරුකම් කරන්න, ගහන්න, මරන්න, කපන්න, කොටන්න, දුක් දෙන්න. දැන් ඔය උගුලේ පැටලිලා නගර හිමිය හැම වෙලාවෙම ඉන්නේ රූපෝහයෝ රස්තය දුවේවි, නගරෙන් පිට තමයි ඉන්නේ, දොරටුවෙන් පිට. ඒ ඉන්න නගර හිමියට කඩු පාරවල්, කිනිසි පාරවල්, පිහි පාරවල්, ඊතල පාරවල් නොවැදුනොත් තමයි පුදුමේ. ඒ කියන්නේ දුක නාවුත් තමයි පුදුමේ. කොහොමයි දුක ඇවිල්ලා තියෙන්නේ? යම් වෙලාවකදී ඌපරිදි වචනය, ඌපරිදි වචනය නගර හිමියට පවරන්න පුළුවන් නම් මෙන්න මෙතනයි නිවන කියන ධර්මතාවය තියෙන්නේ, මෙතනයි ආර්ය අෂ්ටාංග ගොඩනගන්නේ. හැබැයි ඇහැට පෙනෙන මේ දොරටු ටිකින් ගෙනෙන පණිවිඩකරුවෝ නිවැරදි පණිවිඩය පවර්ලා දෙන්න නම් නිවැරදි පණිවිඩකරුවෝ දෙන්නෙක් ඉන්න ඕනේ නිර්මාණය වෙලා. සමත විදර්ශනා කියන පණිවිඩකරුවෝ දෙන්නෙක් නිර්මාණය කරගෙන තියෙන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙම නිවැරදි පණිවිඩකරුවෝ දෙන්නෙක් නැති වුණොත් තමයි වෙන පණිවිඩකරුවෝ දෙන්නෙක් උතන ඉන්නේ. මේ දෙන්න අස්කල්ලා ඒ වෙනුවෙන් නිවැරදි පණිවිඩකරුවෝ දෙන්නෙක් දා ගන්න ඕනේ. ඒ ටික ලැබෙන්නේ මොකටද, කොහොමද? දර්ශන විසුද්ධිය තියෙන කෙනෙකුට විතරයි. මේ නිවන ලැබෙන්නේ, ආර්ය අෂ්ටාංග මාර්ගය ලැබෙන්නේ ඌපරිදි වචනය පවර්ලා දෙන්න නම් ඌපරිදි දැනගෙන තියෙන්න ඕනේ නේද? ඌපරිදි වචනය පවර්ලා දෙන්න ඌපරිදි දැනගෙන තියෙන්න ඕනේ නේ. දොරටු හයෙම නිවැරදිව නගර හිමියට වචනේ පවර්ලා දෙන්න පුළුවන්කම තියෙන්නේ නිවැරදිව යමක් දැනගෙන තිබුණොත් නිවැරදි වචනේ පවර්ලා දෙන්න නිවැරදි දැනගැනිල්ලක් ඇති වෙන්නේ පින්වතුනි දර්ශන විසුද්ධිය තිබුණොත් දිට්ඨි සම්පන්න බව තිබුණොත් දිට්ඨි සම්පන්න බව ඇති වෙන්න නම් ඕගොල්ලෝ කුමන හෝ පරියායකින් එක්කෝ දුක දුකේ ඇතිවීම නැතිවීම හෝ ස්පර්ශ ආයතන හයයි ඒක ඇතිවීම නැතිවීම හෝ පංච උපාදානස්කන්ධය ඒක ඇතිවීම නැතිවීම හෝ සතර මහා ධාතු ඒක ඇතිවීම නැතිවීම හෝ හටගන්න හැම දෙයක්ම නැතිවෙනවා කියන තැන හෝ දැනගෙන තියෙන්න ඕනේ. එහෙම දන්නවා නම් මම දික්ටි සම්පන්නයේ කියන තමන් අර්ථ දක්ව ගත්තට කමක් නැහැ. සතර මහා ධාත පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් ස්පර්ශ ආයතන හය ඇතිවීමත් නැතිවීම මේ කුමන හෝ පරියායකින් දැනගන්න ඕනේ. මම දැන් ඕගොල්ලන්ට පෙන්නනවා සතර මහා ධාතු අනිත් ඕන දැනගෙන පෙන්නන එක. නමුත් මෙතනින් ගත්තොත් සරල නිසා සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් මම ඕගොල්ලන්ට පෙන්නනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න ඕනේ. අහගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දක්ෂ ව්‍යක්ත පඬිතු දොරටුපාලයක් හදාගන්න. දොරටුපාලියව තබාගෙන ඌපර්දි ඒ අහගත්තාට පස්සේ අහගත්ත දේ හැම වෙලාවෙම නගර හිමියට පවර්ලා දෙන්න. ඒකටයි නිවන් මඟ කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. දුක නැති වෙන ප්‍රතිපදාව උපදින්න. එතකොට මම මොන හරි භාවනාවක් කළාට කොහොම හරි කළාට හරියන්නේ නැහැ. හරි අපි බලමු සතර මහා ධාතු ඇති වෙ නැහැටි. නැත්තම් පංච උපාදානස්කන්ධය ස්පර්ශ ආයතන හය සතර මහා ධාතු සමුදේ ස්වභාව කොට ඇති ධර්මය යම් ධර්මයකට සමුදේ ගත්තහම මේ ස්කන්ධය ස්කන්ධයේ උදේත්වයත් කියන එකට කෙටි වචනයක් ඔය. ඕක තියෙනවා පින්වතුනේ සමපනස් ලක්ෂණයකින් උදේවැය කියලා. සතර මහා ධාතුව ගත්තොත් සතර මහා ධාතුව ඇතිවෙන්න හේතු පහක් තියෙනවා. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා සතර මහා ධාතු ඇති වෙනවා. අවිද්‍යාව හෝ නැති වුනොත්, කර්මය හෝ නැති වුනොත්, තණ්හාව හෝ නැති වුනොත්, ආහාර හෝ නැති වුනොත් සතර මහා ධාතු නැති වෙනවා. රූප උපාදාන ස්කන්ධේ ඇති වෙන්න අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර නිසා රූප උපාදාන ස්කන්ධය ඇති වෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නැති වුණු රූප උපාදාන ස්කන්ධය නැති වෙනවා. මේ සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත්. දැන් ඔහොම කිව්වට තේරුන්නේ නැහැනේ. තේරුණාද? නැහැ. ඕකට කියන්නේ දෙල තාම අර්ථය නෙමෙයි. ওই වචන ටිකක් විතරයි. ওই ටික දැනගත්තා කියලා ditthi සම්පන්න වෙන්න බැහැ. අර්ථ දෙකේ නැහැ. ඒක ජීවිතයෙන් පෙනෙන්න ඕනේ. ඒකටත් මම උපමාවකින් කියලා පෙන්වන්නම්. ප්‍රපංච නොකොට හොඳට අහන්න ඕනේ. හරි. අපි